ഗൗരവ ജനാധിപതി തുമാ
ഗൗരവ കഥാനായക തുമനി വിശേഷയന്മ അപ്പേ രാട്ടെ വർത്തമാനേ മേ യുദ്ധമേ തത്വത്തേക മത്വേലാ തീന തത്വേ ഹമുവേ ശേസ്ത്ര ഗണനാവക് യം പീഡാകാരി തത്വേട പത്വേലാ തിബിനവ ഇൻസരജയക് ഹേറ്റേട അപ്പേ വകകീമ തമൈ ഈ പീഡാകാരി തത്വേട പത്വേന ശേസ്ത്ര പിലിബന്ദ അവദാന യമു കർലാ യം സഹനശീലി വെടസടാന ആരംഭ കരീമ ഏക തമൈ വഡാത് യോഗ്യ കിയല അപ്പേ കൽപ്പന കരമി ഗൗരവ കഥാനായക തുമനി അപ്പേ മേഹിദീ മേ പ്രശ്നേട അപ്പേ മാർഗ අපේ ප්‍රවේශ මාර්ගය මොකද්ද කියලා බැලුවොත් අපි ආකාර දෙකකට කල්පනා කරනවා. අපි දන්නවා විශේෂයෙන්ම මේ අර්බුදයේ මතුවෙන තැන් දෙකක් තමයි ඉන්ධන සහ විදුලිය බලශක්ති ශේත්‍රය ගෑස්. ඒතර අපිට පුළුවන් එක විදියකට පුළුවන් මට මතකයි පක්ෂ නායක රැස්වීම විදිහට රවි කරුණානායක මන්ත්‍රීතුමා යෝජනා කරේ ඉන්ධන පිරිවැයට ගලපලා විකුණන්න අයිතිය දෙන්න. ඒක එක ක්‍රමයක්. මොකද විදුලි බල මණ්ඩලය සහ තෙල් සංස්ථාව අධික ලෙස පාඩු ලැබීමේ ප්‍රතිවිපාකවලට අපි භාණ්ඩාගාරයත් රටක් හැටියට මුහුණ දුන්නා. ඒ නිසා අපි ඉන්ධන පිරිවැයට ගලප්පලා අපි මාකට් එකේ ඉන්ධන විකුණන්න. ඒක එක යෝජනාව. දෙවන යෝජනාව තමයි ඉන්ධන පිරිවැයටම ගලප්පන්නේ නැතුව යම් සානාධාර ක්‍රමයක් කරා යොදවන්න. මේක තමයි අපිට තියෙන පැති දෙක. පළවෙනි පැත්ත අපි ක්‍රියාත්මක කරොත් මම හිතන අපිට භාණ්ඩාගාරයටත් තෙල් සංස්ථාවටත් විදුලි බල මණ්ඩලයටත් බලපෑමක් ඇතිවන්නේ නැහැ. මොකද අපි ඉන්ධන ඉපිරිවැයට අනුව ගලපන්නේ. හැබැයි අපේ ආර්ථිකයට, කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයන්ට, සාමාන්‍ය ජන ජීවිතයට බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා අපි මේකේ තුලනාත්මක තැනක් අපි සොයාගත්තුව තිබුණා. ඒ අනුව තමයි අපි බැලුවා ඉන්ධන මිල ඉහළ යාම අනුව මාකට් එකේ ප්‍රයිස් එකට දැන් ගියොත් ඩීසල් ලීටරයක් රුපියල් 600 ඉක්ම වුණා. ඒ 600 ඇතුලේ රුපියල් 50ක එක්සයිස් ඩියුටි එකක් තියෙනවා. මම දැක ගොඩක් අය මේ රුපියල් 50 ඩියුටි එක මුළුමනින්ම අවින් කරන්න කියලා අපිට යෝජනා කරනවා. හොඳයි. හැබැයි මේ බද්ද අයින් කරොත් රුපියල් 50කින් තමයි ඩීසල් වලට බලපෑමක් ඇති වෙනවා. මොකද රුපියල් 50ක එක්සයිස් ඩියුටි එකක් තියෙනවා. නමුත් අපි කල්පනා කරේ ඒක නෙවෙයි. බද්ද එසේම තිබෙන ගමන් අපි අලවි වෙන හැම ඩීසල් ලීටරයකටම රුපියල් 100 දක්වා මුදලක් මහ භාණ්ඩාගාරයේ වෙන් කරන්නේ. ඒ කියන්නේ ඉන්ධන පිරිවැයට අනුව ගලපනවා. එළබෙන මේ මාසයේ පළවෙනිදා ගලපනවා. ඔය ආසන්න දිනයකදී ඉන්ධන නැවත පිරිවැයේ ගාස්තු අපි ගේනවා. ඒ පරිවැය ගාස්තු ගණනය කරන්නේ ඊට පෙර මාසයේ තියෙන ඇත්ත දත්ත මත. එතකොට අපිට ඊළඟ ඉන්ධන ගැලපුම් ගාස්තු විදිහට අපිට කරන්න පුළුවන්. ඇත්ත ගාස්තුවට ගණනය කරලා ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100 දක්වා සහනාධාරයක් දෙන්න. පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20 දක්වා සහනාධාරයක් දෙන්න. ඒ අනුව අපි ගණනය කරලා තියෙනවා මාසිකට ඒ සඳහා යනවා බිලියන 20ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 2000ක් වැය වෙනවා. එඳ මාස 3කට අපි මේ සඳහා යෝජනාව සකස් කරලා තිබෙනවා. ඔව්.
ගරු අක්ක කරානම් හොඳ නැද්ද?
නැහැ. ඔබතුමා කියනක හරි. ඔබතුමා කියනක හරි. ඒ කියන්නේ මේක ඉලක්ක සහගත ප්‍රජාවට. ඒ කියන්නේ අපි මූලධර්මයකට ඔබතුමා කියන තිස්තාවරේ අපි ඉන්නවා. මූලධර්මයකට අපි සහනාධාර ලබා දිය යුතු වන්නේ ඉලක්ක සහගත ප්‍රජාවට. නැත්නම් අපි ඩීසල් ලීටරයක ඉන්ධන සහනාධාරයක් දුන්නාම සාමාන්‍ය පරිභෝගිකයෙක් ඩීසල් ලීටර 10යි නම් ඔහුට සානාධාරය ආණ්ඩුවෙන් ලැබෙන රුපියල් 1000යි. හැබැයි යම් කෙනෙක් අධික ඉන්ධන පරිභෝජනය වෙන වාහනයක් පාවිච්චි කරනවා නම් ඔහු ඉන්ධන ලීටර 100ක් ගහනවා නම් ඔහුට සානාධාර රුපියල් 10000යි. ඒ නිසා නමුත් අපිට හරිම දත්ත ක්‍රමවේදයක් නැහැ මේකට. ඒ අනුව තමයි අපි තීරණය කරේ සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් වෙළඳ පොළ මිලට ගලපන්න. ඒතර තියෙන එක නිර්ණායකයක්. සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් පාවිච්චි කරන්න ඔබ කියන ලද අර සානාධාර අපේක්ෂා නොකරන ජනපජාව තුළ අපි අපේක්ෂා කරනවා. එතකොට ඒක අපි වෙළඳ පොළ මිලට ගලපනවා. හැබැයි ඉතුරු එක අපිට ගලපන්න බෑ. අපි ආකාර කීපයක් හදුවෝ. ආ ත්‍රිවිල් වලට පමණක් සානාධාරය දෙමුද අනිත් ඒවට නැතුව. නමුත් කොතනද අපි තීරණය කරන්නේ? ඒ නිසා අපිට ඒක තීරණය කරන්න බෑ. ඒ නිසා අපි පොදුවේ සෑම ඩීසල් ලීටරයකටම රජයේ රුපියල් 100ක වියදමක් දරනවා. ඒ සඳහා රුපියල් කෝටි 2000ක් වැය වෙනවා එක මාසයකට. මාස 3කට දැන් අපි මේක සැලසුම් කරලා තිබෙනවා. රුපියල් කෝටි 6000ක් අපි වෙන් කරනවා මේ ඩීසල් සහ පෙට්‍රල් සහන ආධාරය සඳහා. ඒක වැදගත්. මුළුමනින්ම මේ බර ජනතාවට දාන්න නැතු. ඊළඟ ඔබතුමා කීපයක තෝරාගත්තු ජනපජාවන් ඒ අතර අපි තව කල්පනා කරා තෝරාගත්තු ජනපජාවන්ගෙන් විශේෂම ඉන්ධන තමන්ගේ ආර්ථිකයේ ප්‍රධාන කාර්ය බවට පත් කරන් තිබෙනවා ධීවර ජනතාව. එතකොට අර සහනාධාර අමතරව තව ධීවර ජනතාවට සහනාධාරය දිය හැකිද? ඒ අනුව අපි කල්පනා කරා සාමාන්‍ය එන්ජින් සහිත බෝට්ටුවකට පෙට්‍රල් ඩීසල් භූමි තෙල් කවර ඉන්ධනයක් පාවිච්චි කරා. මේ ඉන්ධන ප්‍රභේද හදන්න ගියොත් අපිට මේක අසීරුතාවයකට පත් වෙනවා. කවර ඉන්ධනයක් පාවිච්චි කරත් අර රුපියල් 100ට අමතරව තව රුපියල් 50ක අඩුවීමක් ධීවර ජනතාවට ලබා දෙනවා. සාමාන්‍ය බෝට්ටුවකට දවසකට ලීටර් 25 ගානි දවස් 25කට ලීටර් 625ක් ලබා දෙනවා. රුපියල් 50ක අඩුවට ඒ රුපියල් 50 ආණ්ඩුව විසින් ඔවුන්ගේ බැංකු ගිණුමට එවනවා. 31,250ක් මාසෙකට එම සාමාන්‍ය බෝට්ටු හිමියන්ට ලැබෙනවා. ඒ මාස 3කට අපි ලබා දෙනවා. එතකොට අර අතර තියෙන අපි අර ලබා දෙන සහන ආධාරයට අමතරව ඉලක්ක සාගතු. ඒ වගේ මම දන්නවා බහුදින යාත්‍රා අපේ දිලිප් වේදාරච්චි තියෙනවා දෙකක්. ඔව් බහුදින යාත්‍රාව. බහුදින යාත්‍රා සාමාන්‍ය මාස 3කට එක සැරයක් වගේ තමයි දියඹට දියත් කරන්නේ නේද? මාස 3කට එක වතාවක් විතර වැටෙනවා. නිසා මේ මාස 3 ඇතුළත අපි කල්පනා කරලා තියෙනවා බහුදින යාත්‍රාවක් සඳහා එකවරකට එකවරයි වැටෙන්නේ ලක්ෂ 1000ක ඉන්ධන දීමනාවක් ලබා දෙන්නේ. ඒක ඍජුවම ඉන්ධනත් එක්ක සම්බන්ධ වෙන කර්මාන්තයට අර අමතර අර පොදු සහන ආධාරයට අමතරව ධීවර ජනතාව ඉලක්ක කරගත්තු සානාධාර වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරමු. ඊළඟ ප්‍රධාන ප්‍රශ්න පැන නගින්නේ මේ හා බැඳුණු පොහොර පිළිබඳ විශේෂම යූරියා. යූරියා සානාධාරයේදී යූරියා ප්‍රශ්නයේදී මුහුණ දීලා තියෙන ප්‍රශ්නේ තමයි දැනට පරණ මිලට ගෙනාපු පොහොර වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අපේ ගෝජන සේවා මධ්‍යස්ථාන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබෙනවා. මොකද පරණ මිලට ගෙනාපු පොහොර මෙට්‍රික් ටොන් 14000ක් අපි සතුව තිබුණා. ඒ වගේම සමාගම් සතුව තිබුණා. මම ස්තුතිවන්ත වෙන්න ඕනේ සමාගම් වලට. ආරම්භක සාකච්ඡාවේදී ඒ සමාගම් සියලු දෙනා එකඟ වුණා තමන් සතුව තියෙන යූරියා වලින් 65%ක් ගෝජන සේවා මධ්‍යස්ථාන වලට ලබා දෙන්න. පරණ මිලට ඊට අමතරව අපි නැවත සාකච්ඡාව කරාට පස්සේ ඔවුන් සතුව තියෙන පැරණි මිලටගෙන අපි සියලු පොහොර අපිට ලබා දෙන්නේ එකඟතාවයේ පළ කරා. එතකොට ඒ යූරියා ප්‍රමාණය අප සතුව තිබුණු පෞද්ගලික අංශයෙන් අපි ගන්න ලද යූරියා ප්‍රමාණය අපිට වීගෝවිතන සඳහා නම් මුර 2කට ප්‍රමාණවත්. හැබැයි තුන්වෙනි මුරය සඳහා අපි අධික මිලට ගත යුතුව තිබෙනවා. දැන් ඊයේ නැවක් ආවා. ඒ නැවේ ව්‍යාපාරිකයන් 4 දිනක් පොහොර ගෙනාවා. ඒ 4 දෙනාගේ මිල ගණන් තියෙන 4 මට්ටමක අඩු මේක ඩොලර් මිලියන 600 ඩොලර් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 680 සිට ඩොලර් 850 දක්වා විවිධ මිල ගණන් වල තියෙනවා. ඒ නිසා තුන්වෙනි මුරේ වෙනකොට පොහොරවල මිල යාම ඉහළ යාම අනතුරක් තිබෙනවා. ඒ නිසා අපි තීරණය කරා තුන්වෙනි මුරේටත් මේ ලබා දෙන 10,200ටම පොහොර ලබා දෙන්න අර සමාගම් වලින් අපේ ආණ්ඩුවට අරගෙන 10,200 ස්ථාවර මිලකට ලබා දෙනවා. ඒතර අපිට සමාගම් වල මිල අධිකයි. සාමාන්‍ය මම හිතන 13,500 14,000 විතර වේවි. ඒවා ආණ්ඩුව විසින් අරගෙන 10,200ට ලබා දෙනවා. ඒතර පොහොර මිටියකට රුපියල් 3000ක අතිරේක පිරිවැයක් රජය විසින් දරන්න සිද්ධ වෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් බිලියන 1.7ක් ඒකට වැය වෙනවා. එතකොට පොහොර මේ යල්කන්නේ සඳහා යූරියා වීගෝවිතන සඳහා ස්ථාවර කරනවා. අමතරව පොහොර මිල ඉහළ යාමත් සඉන්ධන ගාස්තු ඉහළ යාමකුත් තියෙන ගොවි ජනතාවට. අපි ඒකත් සැලකිල්ලක් කරන්න ඕනේ. හැබැයි පොහොර සානාධාරය ලබා දෙන ඉතාමත් හොඳ ක්‍රමවේදයකට ඔවුන් වගා කුඹුරේ ඔවුන් වගා කරන භෝගය මොනවද? ඒ වීද අතුරු භෝගද? ඒ මත තමයි පොහොර නිර්දේශය දෙන්නේ. පොහොර නිර්දේශයෙන් අපි සැලකිලට භාජනය කරා තවත් අමතර සහන ආධාරයක් ලබා දෙන්නේ. කියන්නේ පොහොර තමයි මේ සහනාධාර ලැබදෙන්නේ පොහොර තමයි නිර්ණායකය. එයා වීද වගා කරන්නේ වී වගා කරනවා දැන්න තියෙන පොහොර සහනාධාරය රුපියල් 25000යි. එයා කුඹුරේ අතුරු භෝග වගා කරනවා දැන්න තියෙන පොහොර සහනාධාරය රුපියල් 15000යි. එතකොට නමුත් ඒක ලබා දෙන්නේ කොහොමද? ඔවුන් වගා කරන භෝගය සහ භූමි ප්‍රමාණය මත. එතකොට ඒක යම් විධිමත් නිර්ණායකයක් අනිත් සහනාධාර ලබා දෙන්නේ. ඒ අනුව අපි තීරණය කරා රුපියල් 25000 තියෙන පොහොර සහනාධාරය රුපියල් 30000 දක්වා වැඩි කරන්න. රුපියල් 5000කින් පොහොර සහනාධාරේ අතර පොහොර සහනාධාරය ඇතුළේ ගැබ් වී තිබෙන අනිත් වියදුණු. මොකද පොහොර අපි 10200 දෙනවනේ. නමුත් ඒක තමයි අපි නිර්ණායක මත පදනම් කරගත්ත රුපියල් 5000ක් ලබා දෙන්නේ වීගෝ විතර සඳහා. ඒ වගේ කුඹුරු වල විශේෂම යල්කන්නේ කුඹුරු වල අතිරේක භෝග වගා කරන ප්‍රමාණය වැඩි. ඒ සඳහා ලබා දෙන රුපියල් 15000ක පොහොර සහනාධාරයක් දෙන්නේ. ඒක අපි 18000 දක්වා වැඩි කරන්න තීරණය ගත්තා. ඒ අනුව මේ පොහොර සහනාධාරයේ වෙනුවෙන් ආසන්න වශයෙන් ගත්තොත් අපිට ඊට අමතරව තේ වගාව සඳහා මම හිතන්නේ දැනටමත් අපි රුපියල් 4000ක් කුඩා තේ වතු හිමියන් සඳහා පොහොර මිටියකට නේද පොහොර මිටියක රුපියල් 4000ක දීමනාවක් ලබා දෙනවා. අපි එකවරකට පමණක් ඒක තවත් රුපියල් 5000ක දීමනාවක් ලබා දෙනවා පොහොර මිටියකට අමතරව තව 5000ක දීමනාවක් ලබා දෙන්න අපි තීරණය කරලා තිබෙනවා. මේ සියල්ලම ගත්තහම ඒ වෙනුවෙන් අපිට මිලියන 6500ක් වැය වෙනවා. එතකොට පොහොර සහනාධාරය සඳහා අපි ඒ රුපියල් මිලියන 600 වැය කරන්න කල්පනා කරනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් අපි මුහුණ දීලා තියෙන ප්‍රශ්නය තමයි අඩු ආදායම් ලාභීන් කවුද? ඔවුන්ට කොහොමද අපි සහනාධාරයක් ලබා දෙන්නේ? අඩු ආදායම් ලාභී තියෙන එකම නිර්ණායක අපිට දැන් තියෙන අස්වැසුම. ඒක පිළිබඳ යම් විවේචන තිබෙනවා. හැබැයි යම් විවේචන තිබුණත් මේ වෙලාවේදී අපිට අඩු ආදායම් ලාභී ලෙස තේරුම් ගන්න පුළුවන් තිබෙන නිර්ණායක පද්ධතිය මොකද්ද? අස්වැසුම. ඒ අස්වැසුම නිර්ණායක පද්ධතිය වෙනුවෙන් දැන්ට තියෙන 17500 අස්වැසුම තියෙනවා. 10000 අස්වැසුම තියෙනවා. 5000 අස්වැසුම තියෙනවා. මේක තමයි දැන්ට තියෙන විදිය. එනිසා අපි තීරණය කළා තියෙන අප්‍රේල් මාසයට පමණක් මේ උත්සව මාසයත් එක්ක අප්‍රේල් මාසයට පමණක් රුපියල් 17500 අස්වැසුම රුපියල් 25000 දක්වා රුපියල් 7500කින් වැඩි කරා. රුපියල් 10000 අස්වැසුම රුපියල් 15000 දක්වා රුපියල් 5000කින් වැඩි කරා. අනතුරුව තියෙන අර සංක්‍රාන්ති අවදී ඉන්න අයගේ අස්වැසුම රුපියල් 2500කින් වැඩි කරා. ඒ අනුව ඒ සඳහා අපි ඇස්තමේන්තු කළා තියෙනවා රුපියල් මිලියන 8500ක් මේ මාසේ ඒ සඳහා අපිට අතිරේකව වැය කරන්න සිද්ධ වෙනවා. ඊළඟ ගත්තොත් විදුලි බිලේ ප්‍රශ්නේ. විදුලි බිලේ ප්‍රශ්නේ අපිට ආකාර තුනකින් මේ ප්‍රශ්නේ පැන නගිනවා. එක ආකාරයක් තමයි ජලාශවල ජල මට්ටම පහළ යාම නිසා අපිට වැඩිපුර තාප බලාගාරවලින් විදුලි නිෂ්පාදනය කරන්න සිදු වී තිබීම. එක එක. දෙවෙනි ප්‍රශ්නේ තමයි අපි මුහුණ දෙනවා විශේෂම් ෆර්නස් ඔයිල් නැප්තා සහ ඩීසල් වලින් බලාගාරවල ඩීසල් නැප්තා ෆර්නස් ඔයිල් වල මිල ඉහළ යාම. ඒක අපිට බලපෑමක් ඇති කරන. තුන්වෙනුව තමුන්නාසලා හැම විටම කියන ගල්ලංගරුව වල ප්‍රමිතිය අඩු නිසා යම් ප්‍රමාණයක් අඩුවෙන් නිෂ්පාදනය වෙන්නේ විදුලි ඒකක. ඒව අනිත් බලාගාරවලින් ගන්න යනකොට ඇති වෙන අතිරේක වියදම. මේක තමයි කරුණු තුන. මේ කරුණු තුන තියෙනවා. ඒ වගේම අතිරේක වශයෙන් පැන නගිනවා දැන් අපිට ක්‍රූඩ් ඔයිල් ඒ කියන්නේ බොරතෙල් වල තමයි ප්‍රශ්නේ මැතුණු. මම ඊට කලින් පාර්ලිමේන්තුවේ කිව්වා ෆුජේරා වලින් අපිට එන්න තිබුණේ බොරතෙල්. අපිට සිංගප්පූරු වලින් ඉන්දියාවෙන් අපි ගන්නවා පිරිසිදු කරපු තෙල්. හැබැයි අපිට බොරතෙල් ගන්න තිබුණේ මැද පෙරදිග කලාපේ. ඉතින් බොරතෙල් අපිට එන්න තිබුණ නැවක් ප්‍රමාදයට ලක් වුණා. ඊට පස්සේ තව නැවක් එන්න තිබුණ එකක් ප්‍රමාදයට ලක් වෙලා තිබෙනවා. දැන් අපිට ලබන මාසී 16-17 වගේ තමයි අපිට දැන්ට අපි නව ගමන් මාර්ගයේ පරීක්ෂා කරමින් ඉන්නවා. අපිට ලබන මාසයේ මේ මාස සමාවෙන් අප්‍රේල් මාසයේ මැද භාගයේ වෙනකොට තමයි අපිට මේ බොරතෙල් නැවක් ඉන්නේ. ඒ නිසා බලාගාරය යම් අනතුරකට මුහුණ දෙනවා. මේ පිරිපහදු යම් ප්‍රමාණයකට අපිට දවස් කීපයක් වසා තබන්න සිද්ධ වේවි මේ අනුව. ඒතර පිරිපහදු වසා තබනකොට පිරිපහදුෙන් තමයි අපිට අවශ්‍ය නැප්තා සහ ෆර්නස් ඔයිල් හැදෙන්නේ. පිරිපහදුෙන් බොරතෙල් ගෙනල්ලා පිරිපහදු කරනකොට ඇතිවෙන නැප්තා වලින් සහ ෆර්නස් වලින් තමයි අපි අපේ බලාගාර පද්ධතිය අවශ්‍ය නැප්තා සහ ෆර්නස් ඔයිල් සැපෙන්නේ. එතකොට අපි ඒ අනතුර කලින් දැකලා අපි ෆර්නස් ඔයිල් වෙනම ආනයන කරන තීරණ කරන් තිබුණා. ඒකත් බොහෝ දුරට 13 15 වගේ කාලය තුළත ෆර්නස් ඔයිල් නැවක් එනවා. හැබැයි එතකොට වෙන දේ තමයි අපි බොරතෙල් වලින් පිරිපාදු කරලා ෆර්නස් ඔයිල් ගන්න මිලට වඩා ෆර්නස් ඔයිල් ආනයන කරනකොට වෙන මිල අපිට අධික වෙනවා. ඒ වගේම බලාගාරයේ යම් ප්‍රමාණයක් අපි දින කීපයක් වසා තබන්න සිද්ධ වුණොත් පිරිපා සමාන් පිරිපාදු යම් ප්‍රමාණ කාලයක් අපිට වසා තබන්න සිද්ධ වුණොත් ඒ පිරිපාදුවේ අවශ්‍ය නැප්තා ප්‍රමාණය නිෂ්පාදනය වෙන්නේ නැත්නම් අපිට ඒවා ඩීසල් වලින් දුවන්න සිද්ධ වෙනවා. එහෙම වෙන්නේ. එතකොට වෙන දේ තමයි විදුලි බලය අමාත්‍යම හැටියට රවි කරුණාකරන් ඔබ දන්න මේ තත්ත්වයේ නේද? එහෙම වුණා වෙන දේ තමයි අපේ විදුලි බිලට අතිරේක බලපෑමක් එනවා. දැන් මම දැක්ක ගොඩක් අය LPG තියෙනවා. දැන් ඒකත් එන්නේ නැහැ. ඒතකොට LPG එනකොට ඒක ගෑස් මිලට අපිට බලපෑමක් ඇති කරනවා. ඒක LPG බොරතෙල් ඒතන තමයි ප්‍රශ්නේ හිර වුනේ. ගිරහිර වුනේ කියන්නේ බොරතෙල් අපි කෙලිමගෙන මැද පෙරදිග කලාපේ. ඒතකොට ඒ වරාය වලට පහර දෙන්න පටන් ගත්තා. ඒ නැව් මාර්ග අවහිර වෙන්න පටන් ගත්තා. ඒතකොට අපි බොරතෙල් ආනයන කර ගැනීම තම දුෂ්කර තත්වයක්. නමුත් දැනට අපිට එකක් මම හිතනවා අප්‍රේල් මාසයේ මැදමාගේ අපි ඒකට LC ඕපන් කරන දැන් කටයුතු කළ දිනක ලැබීවි කියලා විශ්වාසයක් අපිට තියෙනවා. ඒතකොට බොරතෙල් හිගවීම නිසා නැප්තා සහ ෆර්නස් ඔයිල් වලට අපි සමහර වෙලාවට ඩීසල් වලින්ම නිෂ්පාදනය කරන්න සිද්ධ වෙනවා. එතකොට විදුලි ගාස් විදුලි නිෂ්පාදනය කිරීම සඳහා යන පිරිවැය වැඩි වෙනවා. එතන මේ පිරිවැයට ආකාර කීපයක බලපෑමක් තියෙනවා. එක ජලාශවල ජල මට්ටම පහළ යාම නිසා අපිට ඉන්ධන වලින් විදුලි නිෂ්පාදනය කරන්න යාම නිසා සිදුවන බලපෑම. දෙක ඉන්ධන මිල ඉහළ යාම නිසා විදුලි බිලට ඇති වෙන බලපෑම. තුන ෆර්නස් ඔයිල් සහ නැප්තා වෙනුවට ඩීසල් පාවිච්චි කරන්න සිදුවීම නිසා ඇතිවන බලපෑම. හතර අපි අපේක්ෂා කරන නිෂ්පාදනය ගල්ලංගරුව වලින් සිදු නොවීම නිසා ඇතිවන බලපෑම. මා දන්නා පෙරේදා අපහු පෙරේදා බලාගාරයේ සම්පූර්ණ දුවලා තියෙනවා නේද? ඒකෙන් සාමාන්‍යයෙන් අපිට බලාගාරෙන් 270ක් හැදෙන්න ඕන නේ. 270 එක බලාගාර තුනෙන් එකක 270 හැදුණා. අනිත් එක 266ක් විතර හැදුණා. අනිත් එක 244 පළවෙනි බලාගාරේ කොහොමද එක පහළ. ඒතර ඒක උච්චාවචන වෙනවා. ඒ කියන්නේ එක දවසක සම්පූර්ණ අපි ඒ කියන්නේ මෙගාවොට් 900ක් තිබුණාට බලාගාරේ මෙගාවොට් 810 අපිට ලැබෙන්නේ 900ක බලාගාරයක් අපි හැදුවට අපිට හැම බලාගාරෙන්න මෙගාවොට් 30 ගානේ වැය වෙනවා. ඒ අභ්‍යන්තර ඒකේ කාර්යක්ෂමතාව වෙනුවෙන් ඒතර අපිට 810ක් වගේ තමයි නිෂ්පාදනය වෙන්නේ. ඒ 810 නිෂ්පාදනය මේ බලාගාර තුලින් 270 ගාන. ඒතර සමහර අවස්ථාවල මේ 270 හැදින්නේ ඒක ඇත්ත. මේ ගල්ලංගරුවල් ප්‍රමිතිය ප්‍රශ්නයක් තිබෙනවා. ඒතර කිසිසේත්ම ටෙන්ඩරේ ප්‍රශ්නයක් නෙවෙයි. සපේන සමාගම නිවැරදි පරිදි අපිට සපයන්නේ නැතිකම. නිවැරදි ගල්ලංගරුව නොමැතිකම. ඒ විතරක්ම තමුන්වාසලට කියන්න කැමති ගල්ලංගරු නිවැරදි නැද්ද කියලා බලන්නේ මම හෝ කවුරුවත් කාලා අහපල නෙවෙයි. ඒක බලන්නේ නියමිත පරීක්ෂණාගාරවලින්. පටවන්න පෙර එම පරීක්ෂණාගාරය අපිට රිපෝට් එකේ වෙනවා. පරීක්ෂණාගාරය අපිට රිපෝට් එකේ වෙනවා ගල්ලංගරු පාස් කියලා. ඊට පස්සේ අපි 80%ක් ගෙවනවා. ඊටර 120 ගෙවන්න අපි නැවත අපි ඉන්දියානු පරීක්ෂණාගාරයෙන් පරීක්ෂා කරනවා. කුමක් කරි හේතුවකට මේ ලැබ් දෙකෙන්ම මේ ඉන්දියානු පරීක්ෂණාගාරය තෝරාගත්තේ 2023 වසරේ. ඒතර මේ අවස්ථා දෙකේදීම මේ සමත් වීම සිද්ධ වෙනවා. නැව් තුනක සමත් වෙලා තිබෙනවා. හැබැයි අනිත් ඒවාගේ පරීක්ෂණ වාර්තාවල සමත් වීමක් තිබෙනවා. නමුත් හරි පැහැදිලි බලාගාරයේ අපිට විශේෂයෙන්ම බලාගාරයේ පසකින් තිබ්බත් අපේ පද්ධති කළමනාකරණ පැත්තෙන් අපිට කියනවා අවශ්‍ය නිෂ්පාදනය ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි සමහර ගල්ලංගරු වලට 120 ගෙවීමක් හිටවලා තිබෙනවා. සමහර වාර්තා වලට වඩ පැනල්ටි තීරණය කරලා තිබෙනවා. ඒ වගේම සමහර ඒවාට අපි 80 ගෙවලත් නැහැ. 180 ගෙවලත් නැහැ. ඒ නිසා ගල්ලංගරු වලින් ප්‍රමිතියෙන් තොර ප්‍රමිතිය අඩු හේතු කොටගෙන ගල්ලංගරු වලින් නිෂ්පාදනය කරන විදුලිය අපිට ඩීසල් වලින් නිෂ්පාදනය කරන්න සිද්ධ වෙන අතිරේක වියදම තියෙනවා නම් ඒ අතිරේක වියදම එම සමාගම හරහා අය කරගන්නවා. ඒ කිසිසේත්ම මේ රටේ පුරවැසියන්ගේ ලයිට් බිලට එකතු කරන්නේ නැහැ. ඒක මතක තබා ගන්න. මේක අපේ ආණ්ඩුවක්. හරිද? ඒක කොම්පැනි කාරගේ ආණ්ඩුව ඒවා කරයි. දැනටමත් පැනල්ටි එක අවශ්‍ය නැහැ. ඒ පළවෙනි පාර පැනල්ටි බැලුවොත් ඔවුන් අපිට ආරම්භක නැවතුනේ ඩොලර් 98ට පැනල්ටි එකක් අපමුගේ ටෝන් එක ඩොලර් 64ට අඩු වෙනවා. තර විශාල පැනල්ටි එකක්. ඒත් අපි දඩ ගහනවා. ගෙවා ගන්න අසමතුන නඩු යනවා. ඒවා පාරිභෝගිකයන්ගේ බිලට ඇතුල් කරන්නේ නෑ. හැබැයි අතිරේක සාධක ඉන්ධන මිල ඉහළ යාම නැත්තා සහ ෆර්නස් ඔයිල් වැඩිපුර නිෂ්පාදනය කරන විදුලිය ඩීසල් වලින් නිෂ්පාදනය කරන්න සිදුවීම ජල මට්ටම පහළ යාම නිසා විදුලි බිලට යම් බලපෑමක් ඇති වෙනවා. ඒතර අපි කල්පනා කරලා තිබෙනවා අන්නේ විදුලි බිලට බලපෑමක් ඇති වෙනකොට ඔබතුමා කියපු තෝරාගත් ඉලක්ක සහගත ප්‍රජාවට අපි සහනයක් ලබා දිය යුතුයි. මේ අප්‍රේල් මාසයේ පළවෙනිදා විදුලි බිල වැඩිවීම කිසිසේත්ම මේ தත්ත්වය මත වැඩිවීමක් නෙවෙයි. මේ අප්‍රේල් පෙබරවාරි මාසයේ පළවෙනිදා කරලා දුප කල්පනේ මත තමයි අප්‍රේල් මාසයේ පළවෙනිදා බිලට මේ බලපෑම ඇති කරේ. අප්‍රේල් මාසයේ පළවෙනිදා ගත්තොත් 30ට වඩා අඩු අයට රුපියල් මාසික රුපියල් 15ක වැඩිවීමක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දවසකට රුපියල් 750යි. පන්දන් ටික පස්සේ තියාගන්න හොඳේ. දැම්මම ගත්තා 750යි. හරිද? ඊළඟ එකට රුපියලයි මාස දවසකට වැඩිලා තියෙනවා. තව එකට 1.50යි දවසකට වැඩිලා තියෙනවා. ඒ නිසා මේක ඒ විදුලි බිල වැඩිවීම කිසිසේත්ම මේ ඇති වෙන අර්බුදයක් එක්ක නෙවෙයි. හැබැයි මේ අර්බුදයක් එක්ක අපි දකිනවා තැන් කීපකින් බලපෑමක් වෙනවා. ඒතර අපිට පුළුවන් එක්කෝ එක මුළුමනින්ම විදුලි බල මණ්ඩලයට දරා ගන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක මුළුමනින්ම අපේ භාණ්ඩාගාරේ දරා ගන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක මුළුමනින්ම ජනතාවට දරා ගන්න කියන්න පුළුවන්. ඔකයි කියන මාවත් තුන. ඉතින් අපි තීරණය කළා තියෙන මොකද්ද? ඒකේ යම් පංගුවක් ආණ්ඩුව දරා ගන්න. යම් පංගුවක් ජනතාවට දරා ගන්න. තවත් පංගුවක් සමාගම දරා ගන්නවා. සමාගම දරා ගන්න උන මොකද්ද? අර ගල්ලංගුරු වලින් ප්‍රමිතියෙන් බාල නිසා හැදෙන විදුලියේ කොටස දරා ගන්න උනා සමාගම. එහෙම නැතු ඒක කිසිසේත්ම ජනතාව මත හෝ දැන් විදුලි බල මණ්ඩලය නෙමෙයි මේ. මොකද්ද අපේ ජාතික ජනන සමාගම නැ සමා වෙන ජාතික පද්ධති කළමනා කරන සමාගම. ඒකට පද්ධති කළමනා කරන සමාගම විසින් දරාගත යුතුයි ඒ සමාගම් වලින් අය කර ගැනීම මත. ඒනෝ අපි තීරණය කළා තිබෙනවා ඒකක 90ට වඩා අඩු වෙන අයට ඊළඟ විදුලි විදුලි බිල ඇති වෙන වෙනස්කමකදී සහනාධාරයක් දෙන්න. ඒ සහනාධාරය සඳහා අපි වෙන් කරනවා මාසකට රුපියල් කෝටි 500ක්. මාස 3කට අපිට වෙන් කරලා තියෙන රුපියල් කෝටි 1500ක්. එතකොට ආසන්න වශයෙන් දැනට ගණනේ තිබෙන්නේ බිලියන 32ක වගේ මාස 3ක පාඩුවක් සිදු වෙවි කියලා. ඒ බිලියන 32කින් බිලියන 15ක් ආණ්ඩුව දරා ගන්නවා. බිලියන 7ක් ආසන්න වශයෙන් අර ගල්ලංගුරු ප්‍රශ්නේ මතුවේ හැකි ඒ අය කරගන්නවා. බිලියන 10ක් වගේ තුනින් එකක් වගේ පංගුවක් විදුලි බිලට ඇතුළත් විය යුතුයි. මේකයි ක්‍රමය. මට කවුරු හරි නැගිටලා කියන මීට වඩා වෙනස් ක්‍රමයක්. මේක තමයි මේ සියල්ල කරන්න පුළුවන්කම ලැබුණේ මෙවැනි හදිසි අවස්ථාවකදී. මේ කිසිවක් මම මතක තබා ගන්න. මේ අර්බුද මේ විදිහට මතුණ 2022 කින් මම පොඩ්ඩක් කියන්නම්. 5 11 ගහලා බෙදුවා. අවස්ථා දෙකකදී විතර බෙදුවා නේ. ඒක විසි මොකක්ද උන්නේ? උද්දමනේ 70ට ගියා. විශාල ප්‍රමාණයක් මුදල් සංසරණය කරන්න මාකට් එකට එවන්න පටන් ගත්තා. අපිට පුළුවන් බෙදලා දාන්න පුළුවන්. හැබැයි බෙදුවොත් අනිත් පැත්ත බලන්න. 70ට ගියා උද්දමනේ. 33ට ගියා පොලි අනුපාතිකය. 138ට ගියා ඕඩී එක. බැඳුම් කර පොලිය 130 ඉක්මවන්න ගියා ආණ්ඩුවේ පොලිය. එනිසා ඒවා ඉතාමත් අක්‍රමවත් ඒවා. අපි මොකද්ද කරන්නේ? උද්දමනේ ඉස්ස බලන්න ඕන. බැංකු පොලිය අනුපාතික ඉස්ස බලන්න ඕන. ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව දෙස බලන්න ඕන. මේ සියල්ල ඉතාම භාණ්ඩාගාරයේ දරා ගන්න පුළුවන් ප්‍රමාණය දරන්න ඕන. මේ ඔක්කොම දරමින් තමයි මේ විධිමත් ක්‍රමය හදලා තියෙන්නේ. ඒ නිසා සමස්තයක් ලෙස ගත්තොත් ඔබලට මතක ඇති ditwa විනාශයේදී ඒ ditwa විනාශයට අපිට අතිරේක වශයෙන් අපි කෝටි 50000ක් මා ජනතාවගේ වුණා වෙනින් අපි යදෙව්වා. එහෙම ආණ්ඩු ඒක තමයි ආණ්ඩු කියන්නේ. ඒ වගේම මේ වියසනේදී අපි දැනට වෙන් කරලා තියෙනවා රුපියල් කෝටි 10000ක් මා මේ ඉදිරිපත් කළ ද පැකේජ් එක ඇතුලේ තියෙනවා. රුපියල් කෝටි 10000ක් බිලියන 100ක් මේ තියෙන යෝජනා ඇතුලේ තියෙනවා. මා හිතන්නේ මේ වෙලාවේ අපි ජනතාවට සහනය දී යුතුයි. ජනතාව බලාගත යුතුයි. ඒ වෙනුවෙන් අපිට දරාගත හැකි ප්‍රමාණය බිලියන 100ක වැය ශීර්ෂයක් අපි දරලා තියෙනවා මාස 3කට. හැබැයි මේ தත්ත්වය මීට වඩා වර්ධනය වෙනවනම් වර්ධනය වෙනවනම් නැවත අපි තමුන්වහන්සේලා ගාවට එන්නම්. ඇවිල්ලා අපි යෝජනා ඉදිරිපත් කරන්න අපිට ඒක අනුමත කරලා දෙන්න. මේ බිලියන 100 මුළුමනින්ම අපි අලුතෙන් මුදල් ණයට ගැනීම අලුත් මුදල් සපයා ගැනීමකින් තොරව අපේ අයවැය ලේඛනයේ තුලින්ම තමයි මේ බිලියන 100 හොයා ගැනීම සඳහා අපි සැලසුම් කළා තිබෙන්නේ. ඒ නිසා කිසිසේත්ම රට තුල මුදල් සංසරණය වැඩි වෙන්නේ නැහැ. කිසිසේත්ම ආණ්ඩුවේ ණය පංගුව වැඩි වෙන්නේ නැහැ. ආණ්ඩුවට දෛනිකව මාකට් එකෙන් ගන්න ඕන බැඳුම් කර සහ භාණ්ඩාගාර බිල්පත්වල අගේ ඉහළ යන්නේ නේ. අගලිය අගේ ඉහළ ගියතකට පොලි අනුපාතිකය වැඩි වෙනවා. එනිසා අපි 10%ට වඩා යටින් පොලි අනුපාතිකය පවත්වාගෙන යන්න, උද්දමනයේ 5%ට වඩා යටින් පවත්වාගෙන යන්න, මේ ආදි ඩොලරේ එකත් බලන්න මම එකත් කියන්නම්. මේ 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 තියෙන ඉන්ධන පාවිච්චි මේ විදිහටම ගිහිල්ලා ඉන්ධන මිල ඉහළ ගියොත් අපිට මේ අප්‍රේල් සහ දෙසැම්බර් දක්වා අතිරේක වශයෙන් ඩොලර් බිලියන 1.5ක් වැය වෙනවා ඉන්ධන ආනයන වෙනුවෙන්. ඒ හිතන්නේ අපි ඉකොනොමික දරා ගන්න පුළුවන් කියලා අතිරේක ඩොලර් බිලියන 1.5ක් අවශ්‍ය කරන ප්‍රමාණයට වඩා. ඒක අපේ ඩොලරයට බලපෑමක් ඇති කරනවා. ඒ නිසා ඉන්ධන පාවිච්චි තවත් අපි පරිස්සම් විය යුතුයි. මොකද ඒකට මිල මිලම මත පමණ, ඒ කියන්නේ ඉන්ධන මිල මත පමණක්ම නෙවෙයි මේ පාවිච්චි කරත් අපි කල්පනා කරන්න ඕන. ඒ ඔක්කොම කල්පනා කරලා බැලුවට පස්සේ අපිට පුළුවන්කම තිබුණා මොකද්ද? ඉතාමත් විධිමත් ආර්ථික කිසිසේත්ම ඛණ්ඩනයකටපත් නොවි ජන ජීවිතේ සාමාන්‍ය ආකාරයෙන් පවත්වාගෙන යමින්, ආර්ථිකයේ සාමාන්‍ය ආකාරයෙන් ඉදිරියට ගෙන යමින් රජයක් රුපියල් කෝටි 10,000ක සාන පැකේජයක් යෝජනා කරනවා. ඒ දීවර ජනතාවට, කුසි ජනතාවට, කුඩා තේවත් හිමියට, පොදුවේ සියලු ජනතාවට ඉන්ධන සහනාධාරයක් ලෙස, විදුලි සහනාධාරයක් ලෙස, දීවර බෝට්ටුවට සහනාධාරයක් ලෙස, ගොවියට පෝර සහනාධාරයක් ලෙස, කුඩා තේවත් හිමියට පෝර සහනාධාරයක් ලෙස, අස්වැසුම ලාභීන්ට මූල්‍යම සහනාධාරයක් ලෙස මේ බිලියන 100ක් යෝජනා කරලා තිබෙනවා. එනිසා මා හිතනවා මෙය මේ තියෙන තත්ත්වයට අනුරූපී බිලියන 100 වැය කිරීමක් සහ යෝජනාවක් තිබෙන්නේ. මේ තත්ත්වය තවත් වෙනස් වෙනවා නම් අපි තවත් ඒ පිළිබඳ සැලකිලිමත් භාජනය කරන්න සූදානම්. ඒ වගේම අවසාන වශයෙන් අපේ මූලික අවශ්‍යතාවය තියෙන අඛණ්ඩ බලශක්ති සැපයීම, අඛණ්ඩ ඉන්ධන සැපයීම අපි භගවීම් බාර ගන්න ඕන. ඉතින් අපිට දැන් තියෙන සැලසුම් අනුව අපිට මේ මාසේ අග දක්වා අඛණ්ඩ ඉන්ධන සැපයන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඉන්ධන සහන මිලකට සැපයීම. ඒ සඳහා තමයි මේ යෝජනාව තිබෙන්නේ. අඛණ්ඩ ඉන්ධන සැපයීම ඒක සාතික කරලා තිබෙනවා. මේ අග දක්වා එච්චර පුරෝකථනය කරන්න පුළුවන් මේ තත්ත්වය අනුව. ඊට එහා පුරෝකථනය කරන්න මම ඉතින් මේ තියෙන තත්ත්වය වර්ධනය වීමත් එක්ක බලන්න ඕන. නමුත් කොහොමත් අපිට ඊට පසුව මේකේ දින 55ක් තියෙනවා. ඊට පස්සේ කොහොමත් අපේ ගබඩා පාසුකම් අනුව බල්ල තමයි අපි ඉදිරි සැලසුම හදන්න ඕනකම තිබෙන්නේ. ඒක තව දින 55ක් තියෙන මේ මාසෙන් ඔබට අපිට සැලසුමට යන්න. ඒත් අද මේ අප්‍රේල් මාසේ 5 වෙනිදා අපිට සැලසුම තියෙනවා මේ අග දක්වා ඉන්ධන සැපයීම. ඉතින් අඛණ්ඩ ඉන්ධන සැපයීමට අපි වග කියනවා. ඒ වෙනුවෙන් මම මෙතන ඉන්දියානු රජය මා මොදි අග්‍රාමාත්‍යතුමාත් එක්ක කතා කරා. එහිදී මොදි අග්‍රාමාත්‍යතුමා විශේෂයෙන් ඩීසල් සහ පෙට්‍රල් යම් ප්‍රමාණයක් අපිට ලබා දෙන එකඟතාවය පළ කරා. එතුමාටත් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි චීනයේ තානාපතිතුමාත් එක්ක සාකච්ඡා කරා. එතුමා මෑතකදී චීනයට ගිහිලා චීන රජයත් එක්ක සාකච්ඡා කරලා අපි මුණ ගැහුණා. චීන රජයත් යම් ඉන්ධන ඩීසල් සහ පෙට්‍රල් ප්‍රමාණයක් අපිට ලබා දෙන එකඟතාවය පළ කරලා තිබෙනවා. විශේෂම රුසියාවත් එක්ක අපි තාමත් ශක්තිමත් ගනුදෙනුවකට අවතීර්ණ වෙමින් තිබෙනවා. රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඉතා විගස ශ්‍රී ලංකාවට පැමිණියා. ගිය සතියේ රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණියා. ඔවුන් එක්ක අපි සාකච්ඡාවක් වෙදිමින් තිබෙනවා. ගෑස්, ගල් අඟුරු, ඉන්ධන, පොහොර මේ පිළිබඳ සාකච්ඡාවක් නිරත වෙමින් තිබෙනවා. නමුත් ලෝක සභාව අපි කවුරුත් දන්නවා අපි මොන බැංකු වරද ගනුදෙනු කරන්නේ, බැංකු සූදානම්ද කියන ප්‍රශ්නේ අපි හැමෝම තිබෙනවා. ඒවා අප පමණක් මුහුණ දෙන ප්‍රශ්න නෙවෙයි, ජාත්‍යන්තර වශයෙන් මුහුණ දෙන ප්‍රශ්න. දැනට අපිට ට්‍රම්ප් ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කළ තියෙනවා අප්‍රේල් 11 දක්වා, මාර්තු මාසයේ 11 වෙනිදා ප්‍රකාශ කර අප්‍රේල් 11 දක්වා රුසියාවත් එක්ක ගනුදෙනු කරන්න අවශ්‍ය අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඒක තව දීර්ඝ වෙනවද, එතනින් නතර වෙනවද කියන අපි දන්නේ නැහැ. නමුත් අපි රුසියානු රජයත් එක්කත් අපි ඉතාමත් ශක්තිමත් ගනුදෙනු අපේ ප්‍රවාහන අමාත්‍යතුමා ගිය සතියේ රුසියාවේ සංචාරයක ඉදිරියේදීත් අපි බලශක්ති නියෝජ්‍ය අමාත්‍යතුමා එක්ක සාකච්ඡාවේ නිරත වුණා. එනිසා අපි උපරිම මේ අවස්ථාවේදී අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික සහාය ලබා ගැනීම සඳහා අපි මැදිහත් වෙමින් තියෙනවා. අඛණ්ඩ බලශක්ති සැපයීම සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් එනිසා මම හිතනවා රජයක් හැටියට මේ වෙලාවේදී ගත හැකි පියවරයන් ඉතාමත් විමසිලිපත්ව තමුන්වහන්සේලා මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන අදහස්, පාර්ලිමේන්තුවෙන් පිට ඉදිරිපත් කරන අදහස්, ඒ අදහස් අපි සවන් දෙමින් ඒවා අපි උරා ගනිමින් මේ පිළිබඳ සැලකිලිමත් භාජනය කරන්න. රුපියල යම් ප්‍රමාණයකට අව ප්‍රමාණයක් සිදු වී තිබෙනවා. මා බලපුවම් ප්‍රධාන වශයෙන් ගත්තොත් අපේ විදේශ සංක්‍රාමවල අඩුවීමක් සිද්ධ වෙලා නැහැ. විදේශ සංක්‍රාම මාර්තු මාසයේ වැඩි වෙලා තිබෙනවා. හැම මාර්තු මාසයකට වඩා වැඩියෙන් අපිට මේ මාර්තු මාසයේ විදේශ සංක්‍රාම ලැබිලා තිබෙනවා. සංචාර කර්මාන්තය විශේෂම ගත්තොත් අපිට සංචාර කර්මාන්තයේ අවස්ථාවාවේ අපේ සීසන් එක අවසන් වෙමින් තිබුණු වෙලාව මාර්තුවල. එනිසා දැන් ඇත්තටම අපිට තියෙන යුදමය ගැටුම් කලාපෙන්නේ අනිත් කලාපෙන් තමයි සංචාරකයන් ඉන්නේ. එනිසා මාර්තු මාසයේ අපේ අපේක්ෂා කරපු සංචාරක අපි ලක්ෂ 3ක් අපේක්ෂා කරන එක 150,000කට ආසන්න ප්‍රමාණයක් තමයි අපිට ඇවිල්ලා තිබෙන්නේ. නමුත් සංචාර කර්මාන්තෙන් අපිට ලැබෙන සංක්‍රාම පිළිබඳ ප්‍රශ්න මතුවලා තිබෙනවා. හැබැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක අපි ඉතාමත් දැන්ට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කණ්ඩායම ඉන්න ඔබතුමනත් මම හිතන්නේ ආරාධනා කරා විපක්ෂ නායකින් මට මතකයිද 4 දිනේ සහභාගී වුණා කියලා තමයි මට වාර්තා වෙලා තියෙන්නේ. මම දන්නේ ඔබතුමලා ඒක ප්‍රතික්ෂේප කරාද ඒක වර්ජනය කරාද කියලා මම දන්නේ නැහැ. නමුත් පාර්ලිමේන්තු පක්ෂ නායකින් එක්ක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සාකච්ඡා කරන්න සාකච්ඡාව නිරත වෙලා තිබුණා. මට වාර්තා වෙලා තියෙන විදිහට නායකින් 4ක් හෝ 5ක් සාකච්ඡාවට සහභාගී වුණා තමයි කිව්වේ. කතානායකතුමා මම හිතන්නේ ලොකු ලැයිස්තුවක් කළා තිබ්බ පක්ෂ නායකින්ගේ නේද? ඒ ලැයිස්තුවම සහභාගී වුණේ නැහැ මම දන්නේ. ඉතින් වර්ජනය කරන්න පුළුවන් නේද? ඕන දෙයක් කියන්න පුළුවන් ප්‍රශ්නයක් නේ ඒක. ඒ දේශපාලන පක්ෂවල අයිතිය. නමුත් අපි ඔවුන් එක්ක ඉතාම පළදායි සාකච්ඡාවක් නිරත වෙමින් තිබෙනවා. අපි උත්සාහ කරනවා බ්‍රහස්පතින්දා ඔවුන් එක්ක මාණ්ඩලික මට්ටමේ ගිවිසුම මෙහිදීම අත්සන් කරන්න. වෙනදා අපි සාකච්ඡා කරලා ගිහිල්ලා මාණ්ඩලික මට්ටමේ ගිවිසුම අපි එහිදී ලැබෙන්නේ. අපි පුර මුස්සා කර මිත්‍රම මේ බ්‍රහස්පතින්දා වෙනකොට මාණ්ඩලික මට්ටමේ එකඟතාවයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක ලැබෙන්නේ. එහෙම එකඟතාවයේ ලැබුණොත් අපිට 5-6 කියන වාරික දෙක එකටම ලැබෙනවා. ඒ නිසා මේ මාසේ අගවෙන්න පෙර ජාත්‍යන්තර මුල්‍ය අරමුදෙන් අපි ඩොලර් මිලියන 700ක 5-6 කියන වාරික දෙක එකටම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිතුමා අසන්න යුත කණ්ඩායම පැමිණියා. අපි ඔවුන් එක්ක දීර්ඝ ලෙස සාකච්ඡා කරා. ඔවුන් ආසන්න වශයෙන් ගත්ත ඩොලර් බිලියන 1.2ක ප්‍රදානයන් කරන්න මේ වසර තුල එකඟතාවයට පත් කරලා තිබෙනවා. එතකොට වර්ල්ඩ් බැංක් එකත් එක්ක අපි සාකච්ඡා කර ව්‍යාපෘති තිබෙන ඒ වගේ තියම් ඩොලර් ප්‍රමාණයක් පිළිබඳ අපි අපේක්ෂාවන් තිබෙනවා. එතකොට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඒ වගේම ගත්තොත් ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ලබා දෙන සහයන් එක්ක මම හිතන්නේ අපිට විදේශ සංචිතවල ප්‍රශ්නයක් මතුවීමේ අනතුරු අඩුයි. විශේෂම ගත්තොත් මම ඔබතුමන්වහන්සේලාට කියන්න කැමතියි ලංකාවේ පළමු වතාවට පෞගේ ජනවාරි සහ පෙබරවාරි කියන මාස දෙකේ විතරක් අපි අපේ මහ බැංකුව මාකට් එකෙන් ඩොලර් මිලදී අරගෙන තිබුණා ඩොලර් මිලියන 700ක්. ඒක ඉතාමත් වැදගත් එකක්. ඒ කියන්නේ මාකට් එකෙන් අපේ වෙළඳ පොලින් ඩොලර් මිලදී අරන් තිබුණා ඩොලර් මිලියන 700ක්. ඒ අනුව තමයි අපි ඩොලර් සංචිත ප්‍රමාණය බිලියන 7 ආසන්නයට පැමිණියා. නමුත් දැන් අපි මාකට් එකේ මිලදී ගන්න එක ටිකක් අඩු වෙලා තිබෙන්නේ. නමුත් අපේ ණය වාරික ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා. අපි මිලදී ගත්තේ නැතුවට ආණ්ඩු සහ මහ බැංකු විසින් ගෙවි යුතු ණය වාරික ගෙවන්න ඕන. ඒ ණය වාරික ගෙවනකොට පෙබරවාරි මාසයේ අග තිබුණු සංචිතවල යම් අඩුවීමක් මේ මාසෙදී ඇතිවීමේ ඉඩක් තිබෙනවා. නමුත් අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදෙන් අපිට ලබා දෙන ඩොලර් මිලියන 700ක යෙදුමත් ආසියානු සංවර්ධන බැංකුව අපි එකඟතාවිනුත් එකතු කරගත්තොත් මම හිතන්නේ විදේශ සංචිතවලට මුහුණ දෙන්න ප්‍රශ්නෙට අපිට මුහුණ දෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ලෝක පරිමාණයෙන් ගත්තත් ඒ අරමුදයට පත් වෙන රටවල්වල යම් මුදල් ලේඛකී අව ප්‍රමාණ වීමක් සිද්ධ වෙලා තිබෙනවා. ලෝක පරිමාණයෙන් සිද්ධ වෙලා තියෙන ප්‍රතිශතාත්මක අගයන් ගත්තොත් අපි තාම එතන නැහැ. පිට සමහර රටවල් එක බැලුවොත් අපි 3/1 වගේ තමයි අපේ අඩුවීම සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා මුළුමනින්ම අර මේ ඇති වෙන අර්බුදයේ විසින් අනිත් රටවල් වලට කරලා තියෙන බලපෑමක් තියෙනවා. අපිටත් බලපෑමක් තියෙනවා. ඒකේ අනිත් රටවල් වලට සාපේක්ෂව දැනට මා කියන්නේ සාපේක්ෂව අපි මුදල් ලේඛකගේ අව ප්‍රමාණ වීම අඩුයි දැනට. නමුත් අපේ විදේශ සංචිත ශක්තිමත් කරගැනීම පිළිබඳ සලස්මක් අපි ඉන්නවා. විශේෂයෙන්ම මෛත්‍රම උස්සවස මේ යම් ප්‍රමාණයකට අපේ වහන්ඳ ආනන ක්‍රීමේ ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. මේකත් බැලුවා. නමුත් අපි හිතනවා මේක 10 වෙනිදාගෙන් පස්සේ පමණ වෙන විතර අපේ ආනන විදම්වල යම් අඩුවීමක් සිද්ධ වෙවි. ඊට පස්සේ ආය ආනන විදම් වැඩිපුර එන්න පටන් ගත්තේ මේ මැද වගේ. ඒතර මම හිතනවා අපිට බැලන්ස් කර ගන්න පුළුවන් වෙයි. ඒ නිසා ඩොලරේ කරේ විශ්ද්ධ දෙන බලපෑම නිසා තමයි මම කිව්වේ විශේෂයෙන්ම ඉන්ධන සඳහා මේ මිල යහම ඉහළ යාම නිසා අපිට ඩොලර් බිලියන 1.5ක් විතර අතිරේක ඩොලර් වලට එන බලපෑමක් එනවා. ඒ නිසා තමයි මම අපේ රට ජනතාවෙන් ඉල්ලා සිටින්නේ පරිහරණය තව ටිකක් අඩු කරමු පුළුවන් තරම් අපි පරිහරණය අඩු කරගන්න ප්‍රමාණයට අපිට ඉන්ධන ආනයන වියදම අඩු කරගන්න පුළුවන්. අඩු කරගත්තොත් අපිට මේ ඩොලර් බිලියන 1.5 අපි ආසන්න වශයෙන් ඩොලර් බිලියන කතරේක වැය බරක් දරන විට කල්පනා කරමින් අපි ඉන්නේ. මොකද මේ විදිහටම ගියොත් මම හිතන්නේ ඒක අපේ ඩොලරයට අහිත කර බලපෑමක් එනවා. අපි මේ පැත්තත් කල්පනා කරලා තිනව කරු මන්ත්‍රීතුමනි. ඊට පස්සේ මම කියන්න කැමති විශේෂම ගෑස් ප්‍රශ්නය මෑතකදී මතුවුණු ගෑස් ප්‍රශ්න ගත්තොත් ගෑස් වලත් අපිට අඛණ්ඩතාවයෙන් සපයන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි ප්‍රධාන ප්‍රශ්නේ තිබෙන දැන් නැව් ගාස් සහ ඉන්ෂුරන්ස් ගාස් වල මිල ඉහළ යාම. ඒක විශාල ලෙස මිල ඉහළ යාම. අපි මේ මෑතකදී ඩීසල් වල ටෙන්ඩර් එකක් දැම්ම පහුගිය මාර්තු මාසේ 17 වෙනිදා විවෘත කරපු ටෙන්ඩරේ. ඒ ටෙන්ඩරේ ප්‍රීමියම් මගේ $45යි. ඒනම් ප්‍රීමියම් මගේ සාමාන්‍ය ප්‍රීමියම් මගේ අගේ දාවේ අපිට $3ක වගේ තමයි 2ක් 3ක් අතර වගේ තමයි අපේ ප්‍රීමියම් මගේ තිබුණේ. හැබැයි 17 වෙනිදා අපි ඉදිරිපත් කරපු ටෙන්ඩරේ ප්‍රීමියම් මගේ $45යි. ඉතින් මොකද අවදානම වැඩි වුණාම ඉන්ෂුරන්ස් ගාස්තු වැඩි වෙනවා, නැව් ගාස්තු වැඩි වෙනවා, තරංගේ වැඩි වෙනවා. ඒක විසින් ප්‍රීමියම් ගාස්තු ඉහළ යනවා. ඒ නිසා ගෑස් වල සිද්ධ වෙලා තියෙන ප්‍රශ්නේ ඒක. මොකද සිද්ධ වෙන දේ තමයි ගෑස් මුන්දරා ගමන් කිරීමේ තිබෙන අවදානම ඉන්ධන ගාස්තු ඉලයාම නැව් ගාස්තු ඉලයාම සහ රක්ෂණ ගාස්තු ඉලයාම විසින් යම් ප්‍රමාණයක් ගෑස් වල බලපෑමක් ලැබිලා තියෙනවා. නමුත් අපිට ගෑස් අඛණ්ඩව ලබා දීමේ හැකියාව තියෙනවා. මම නැවත කියන්නේ පෞද්ගලික සමාගමේ ප්‍රශ්නේ මතුවේ හැකි. ඒ වගේම තෙල් වෙළඳ පොලේ තමත් පෞද්ගලික සමාගම් දෙකක් තුනක් ඉන්නවා හතරක් ඉන්නවා. නමුත් දැන් තුනක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ සමාගම් වල මිල ඒගොල්ලෝ මම දැක්කා ඔබතුමාම යෝජනා කරා විවෘත කරන්න කියලා. නේද අපි විවෘත කරා විශේෂම සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් වලට අපි වෙළඳ පොලේ විවෘත කරා. හැම කෙනාටම තමන්ට නිෂ්පාදන පිරිවැයට අනුව මිල ගලපන්න තීරණය කළා. මම දැක්ක වුන් නේද විශාල ලෙස මිල ඉහිලා. ඒක තමයි ඇත්ත මිල. ඒක තමයි ඇත්ත මිල. ඉතින් ආණ්ඩුව සතු තියෙන තෙල් මාකට් එකෙන් 57යි. ඒ 57 ඇතුලේ තමයි අපි මේක බැලන්ස් කරන්න උත්සාහ කරන්නේ. ඒකට අපිට අපේ මිල සහ සමාගම් අතර මිල අතර විශාල පරතරයක් ආවොත් ඒ සමාගම් වල තියෙන මාකට් එකත් මුළුමනින්ම අපේ සංස්ථාවට આવුත් අපේ සංස්ථාවට ඒක දරා ගන්න බෑ. ඒ නිසා එතනත් අපි කල්පනා කරන්න බලන්න ඕනේ කියන සමාගම් සහ ආණ්ඩුවේ අතර තියෙන මිල අතර විශාල ගැප් එකක් ඇති වුණොත් ඒ සමස්ත පාඩුවේ බර තෙල් සංස්ථාවට එනවා. නැත්නම් ඒකත් අපි සමනය කරන්න සලසුම් කරලා තිබෙනවා. ඒ නිසා මේ යුද්ධයත් එක්ක මතුවී තිබෙන බලශක්ති ශේස්ත්‍රයේ අර්බුදයක් ඒ අර සමාජ ජීවිතයට ඇති වෙන බලපෑමත් ඒ සඳහා ආර්ථික ක්‍රියාකාරකම්කට ඇති වෙන බලපෑමත් පිළිබඳව සලකා බලමින් තමයි අපි මේ තීන්දුව తీරන යෝජනා ගන්නෙ. ඒ සඳහා තමුන් වහන්සේලගේ අදහස් තමුන් වහන්සේලගේ විවේචනාත්මක යෝජනා චෝදනාත්මක චෝදනා ඕන දෙයක්. නේද අපිට විවෘතයි. ඒ අනුව අපිට පුළුවන් වේවි මේ ඇති වී තිබෙන අර්බුදයේ සදා දැනට අපි මාස 3ක සලස්මකට අපි අවතීර්ණ වෙලා තිබෙනවා. ඉන්ධන වලට සහ විදුලි බලයට ස්පෝර වලට මාස 3ක සලස්මක ඉන්නවා. ඒ ඉතින් එහා මේක ඉදිරියට යා යුතුද කියලා තීරණය කරන්නේ ලෝකයේ ඇති වෙන තත්ත්වය. ඒ තත්ත්වය පිළිබඳ අධ්‍යයනය කරමින් අපි මෙතනින් එහාට යන්න ඕන නම් මෙතනින් එහාටත් යන්න සූදානම්. ඒ සඳහා අවශ්‍ය වෙන මුදල් වැය කිරීම පිළිබඳ භාණ්ඩාගාරයේ අධ්‍යයනය කරමින් ඉන්නවා. බොහොම ස්තුතියි තමුන් වහන්සේලා සියලු දෙනාට දක්වන අදහස් ඉදිරිපත් කරන අදහස් වලට. ඒ සියල්ල අපි සැලකිලිවට භාජනය කරමින් තමයි මේ පිළිම ප්‍රතිපත්ති තීරණ ගන්නේ. ඒ පිළිම නැවත වතාවක් ඉස්තුතුවන්ත වෙමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි ගරු කතානායක.
සභාව පස්වර එක දක්වා තිරෙනවා දිවාහාරය සඳහා.